ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට. නොතටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
අප්‍රේල් මාසේ අවසාන සතියේ බ්‍රහස්පතින්දත් එළඹුණා. ඉතින් අවසාන සතියේ බ්‍රහස්පතින්ද සුපුරුදු විශේෂාංගයේදී දැන් අපි සූදානම් වෙන්නේ SBS සිංහල ගුවන්විදුලියෙන් නොදුරු සිනමාව විශේෂාංගය, සිනමා කෘතියක නොදුරු පැත්ත විග්‍රහ කරන්නට නැත්තම් සාකච්ඡාවට බඳුන් කරන්නට. අදත් අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. විදර්ශන, අයිබෝවන් සුබෝදසනක්.
අයිබෝවන් සුබෝදසනක් මధుර.
හොඳයි, අපි අද දවසේදී සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ සිංහල චිත්‍රපටයක් සම්බන්ධයෙන්. මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවල තිරගත වෙන ඉතාම වෙනස් මාදිරියේ කාලයකට පස්සේ කතාබහට ලක්විය යුතු සහ කතාබහට ලක් වෙලා තියෙන චිත්‍රපටයක් පිළිබඳව තමයි අද අපි අවධානය යොමු කරන්නේ. බුලට් ප්‍රූෆ් චිල්ඩ්‍රන්, එහෙම නැත්නම් වෙඩි නොවදින ළමයි සිංහල චිත්‍රපටය පිළිබඳව තමයි අපි අද දවසේදී නොදුරු සිනමාවේ අවධානය යොමු කරන්නේ. මේ වෙඩි නොවදින ළමයි චිත්‍රපටය පාදක වෙලා තියෙන 1996 වසරේ මේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය, ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්ත රාත්‍රියේදී කොළඹ ඉඳලා අනුරාධපුරය දක්වා ගමන් කරන බස් රථයක් තුල සිද්ධ වෙන සිද්ධිමාලාවක් ආශ්‍රයෙන්. ඉතින් කොළඹ සංගීත තරගයකට සහභාගී වෙලා ගමට යන පාසල් දරුවන් කිහිප දෙනෙක්, ඒ වගේම රැකියාව නිමා කරලා නිවෙස් බලා පිටත් යන බීමත් වයස්ගත මිතුරන් දෙදෙනෙක්, ඒත් එක්කම ලෝක කුසලානය අවසන් මහා තරගය ගුවන් විදුලියෙන් අසමින් යන ක්‍රිකට් රසිකයෙක්, ඒ වගේම අතරමඟදී බසයට නගින භික්ෂුන් වහන්සේලා පිරිසක්, ඒත් එක්කම නිවෙස් වලට හොර රහසේ මේ තමන්ගේ පෙම්වතත් එක්ක පැනලා යන ධනවත් තරුණියක්, මැජික්කාරයෙක්, කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් තුරුළු කරගෙන බස් රථයට ගොඩවදින මේ දුක්මුසු පෙනුමක් තියෙන සැමියෙක් සහ බිරිඳක්, මෙන්න මේ කියන චරිතත් එක්ක තමයි මේ චිත්‍රපටයේ ඉදිරියට දිව යන්නේ. නමුත් මේ බස් රථය ගමනාන්තයට යන අතරේ කිසිවෙකුත් නොසිතූ අනපේක්ෂිත සිදුවීම් රාශියකට මුහුණ දෙන්නට මේ පිරිසට සිද්ධ වෙනවා. ඉතින් මේ ආකාරයෙන් මම කතාව සාරාංශයක් කොට දක්වන්නම්. සම්පූර්ණ කතාවම කියන්නේ නැතුව විදර්ශන, ඔන්න ඔය ආකාර තමයි වෙඩි නොවදින ළමයි චිත්‍රපටයේ කතාව දිවයන්නේ. දැන් අපි පළවෙනි ප්‍රශ්නෙට යමුනොත්, එහෙම දැන් මේ වෙඩි නොවදින ළමයි චිත්‍රපටය මේ බ්ලැක් කොමඩි, ඒ වගේම මේ ත්‍රිලර් ශානරයට අයත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒත් එක්කම මේ සිනමාපටය තුළ මේ සංගීතය සඳහාත් විශාල ඉඩ පරාසයක් වෙන් කරනවා. ඒ නිසාම අපිට මේක මේ සෙමි මියුසිකල් නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් මේ කියන සිනමා ශානර හරහා මේ වෙඩි නොවදින ළමයි චිත්‍රපටය විදර්ශනගේ විග්‍රහයට හසුවන්නේ මොන ආකාරයෙන්ද?
ඔමතුර මම හිතන්නේ ඒ මානෙන් ගත්තොත් මම හිතන චිත්‍රපටියට අපි ප්‍රවේශ වෙන්න පුළුවන් හොඳ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේකේ යම් කිසි විදියකට අර සිනමාව පවතින්න පුළුවන් අර ශානරමය යම් විවිධත්වය මම හිතනවා මෑත කාලේ ඉස්රාල් ගෙනාපු චිත්‍රපටියක්. ඒක මම හිතන්නේ එකක් එක මම මතක් කරන්න ඕනේ, ඉන්දික ෆෙඩර් ඇන්ඩ්රු කියන නිර්මාණකරුවා. ඔහුගේ මම හිතන්නේ නාට්‍ය වේදිකා නාට්‍යවල ඉඳලම සහෝගේ පළමු චිත්‍රපටිය වුණු ඕගානා පුකුණ ඉඳලා මේ ඔහුගේ දෙවෙනි චිත්‍රපටිය දක්වා ඔහුටම අනන්‍ය වෙච්ච යම් කිසි විදිය ප්‍රබන්ධ කරන ආකෘතියක් තියෙනවා. ඒක තුල ඔහු බොහෝ විට මේ අරවා කියන සංගීතය, ඒකම නාටකීය බව, ඒකම අපි හිතමු අපිට සාමාන්‍ය සමාජය තුළ හම්බෙන එකෙන් විවිධ සමකාලීන අත්දැකීම් ඔහු මගේ නිර්මාණය තුළට ගන්න. කියන්නේ මధుර කිව්වා වගේ එක පැත්තක චිත්‍රපටි අර්ධ සංගීතමය චිත්‍රපටියක් වෙනවා, අනිත් පැත්තෙන් මේක ඛේදාන්ත ප්‍රහසනයක් වෙනවා, අනිත් පැත්තෙන් මම හිතනවා මේක රෝඩ් මූවි එකක්. මම ලංකාවේ මන් දකින ඉතාම හිරණාත්මකම රෝඩ් මූවි එක මේක වෙන්න පුළුවන්. මම හිතනවා මේ කාරණා ඔක්කොම එකතු කරගත්ත චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ මේ සියලුම හරස්කඩ, මේ සියලුම සමාජ ශ්‍රේණි අර කිව්ව විදිහේ විවිධ පන්තිමය සමාජීය හරස්කඩක් නිරූපණය කරන මේ සමාජ ශ්‍රේණීන්, සමාජ කණ්ඩායම් එක්තරා විදිහක ලංකාවේ හරස්කඩ බස් එකක් තුළට ගෙල්ලා තියෙනවා මේ රාත්‍රිය තුළ. මේ අපි දන්න මේ 1996 මාර්තු 17 වෙනිදා ලංකාවේ ජයග්‍රහණය අපි කියන අපේ රට ඉතාම දුප්පත් අපි කියන පරාජිත මානසිකත්වයක් සහිත රටක්. ඒක මම හිතනවා නිදහසේ ඉඳලම අපිට ඒ අර්බුදය තියෙනවා. අපි ජාතියක් විදියට එක්සත් ජාතියක් විදියට ලංකාව ගොඩනගන්න බැරි වීමේ ඛේදවාචකය සහ අනිත් පැත්තේ මේ රටේ ප්‍රභූන් ප්‍රභූ දේශපාලන පන්තීන් විසින් මේ රට විශාල ආගාධයකට හෙළලා තියෙනවා. අපි දන්නවනේ දැන් ඈත කාලේ මතුවුණු දේශපාලන සංසිද්ධීන් වුණත් මම හිතන්නේ ප්‍රකාශ කරන්නේ අර්බුදය. ඒ අවපරප්‍රසාදී ජනතාවක් බහුතර ජනතාවක් ඉන්න රටක්. ඒ කියන්නේ පරාජිත මානසිකත්වයක ඉන්න රටක්. එතකොට මෙන්න මේක තමයි මට මේ චිත්‍රපටිය අහුවෙන මම හිතනවා යටිපෙළ. එක්තරා විදිහක මම හිතනවා ඒක කියන්න මේ ඛේදවාචකය කියන්න මේ අපි රටක් විදියට අද මුහුණ දෙන මේ බෙදීම් සමාජ බෙදීම වරප්‍රසාදිත සමාජයක පැත්තක තියෙනවා අවප්‍රසාදිත ග්‍රාමීය නාගරික බෙදීම් ආර්ථික වශයෙන් තියෙන පන්තිමේ බෙදීම් මේ සියල්ල මේ පරාජිත ඛේදවාචකය මම හිතනවා මේ චිත්‍රපටිය අපිට සමපාත කරන්නේ එක්තරා ලංකා ඉතිහාසයේ යම්කිසි ජයග්‍රාහි ෆැන්ටසියක් ඇතුළේ. මේ අපි දන්නවා අපි විශාල පරාජයක් තියෙන රට ජාතියක් වුණාට 1996 ලෝක කුසලාලනේ ජයග්‍රහණය කරපු එක තමයි අපිට මම හිතනවා දූපතෙන් එළියට යම්කිසි අපි ඉන්නේ ලංකාවෙන් එළිය ලෝකයක් තුල කියන ඒ අදහසත් එක්ක යම් ජයග්‍රාහි මානසිකත්වයක් ඇති කරපු මේ අවස්ථාව. හැබැයි ඒකම අපි මතක තියාගන්න ඕනේ චිත්‍රපටියේ තියෙන මේ 96 කාල සීමාව අපිට පෙන්නනවා චිත්‍රපටියේ පිටිපස්සේ තියෙන යුද වාතාවරණය. මේක ලංකාවේ සිවිල් යුද්ධය විශේෂයෙන් 1970 අගභාගය ඉඳලා ආරම්භ වෙච්ච ලංකාවේ ජාතීන්ගේ එක්සත් බවක් පවත්වා ගන්න බැරි වීමේ ඒ ඛේදවාචකයත් මම හිතන්නේ විශාල සමාජ චිත්‍රයක් විදියට මේ බස් එක පිටිපස්සේ තියෙනවා. එතකොට මේ සියල්ලත් එක්ක තමයි මේ ඛේදාන්තය සහ ප්‍රසන්නය හදන්නේ. ඇත්තටම අපි යථාර්ථය හොඳටම දන්නවා. මේ කියන්නේ අපි දන්නවා මේ ඛේදවාචකයන් මේ තියෙන පීඩාවන් අර කියන ග්‍රාමීය නාගරික බෙදීම් දුප්පත්කම අන්ත අසරණකම ඒ සියල්ල ඒකම ආදරය ප්‍රේමය වගේ දෙයක් පවත්වා ගන්න අවශ්‍ය වෙන සමාජ කොන්දේසි නැතිකම මේ සියල්ල අපි ඕනවට වඩා මම හිතන්නේ දැකලා තියෙනවා. අපි යථාර්ථයේ විදියට යථාර්ථයට අපි ඕනවට වඩා මම හිතන්නේ නිරාවරණය වෙලා තියෙනවා. ඒ නිසා සමහර විට අපිට ඒකේ කියන්නේ සාමාන්‍යයෙන් මත ප්‍රේක්ෂකයාට ජනතාවට මේ ලංකාවේ අර්බුදය අතිතරම් යථාර්ථවාදී වන නිසා ඒක ඒ තරම් හේතු වෙන සුළු නෑ. මේ අපි චිත්‍රපටි වලින් හරි ඩ්‍රාමා වලින් හරි අනිකුත් දේවල් වලින් අපි ඕන තරම් මේ දුකේ කතා මේ රටේ දුක මේ රටේ පරාජිත වේදනාව දැකලා තියෙනවා අහලා තියෙනවා. හැබැයි ඒක අපිට දැන් හුරු වෙලා තියෙනවා. මං හිතනවා ඒ නිසා ඒක වෙදිනවදින් ළමයි චිත්‍රපටි තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ යථාර්ථයට අපි හුරු වෙලා තියෙන මේ යථාර්ථයත් එක්ක අපි කිසිදු මේ යථාර්ථය පරිවර්තනය කරන්න යම්කිසි දැක්මක් ගොඩනගා ගන්න බැරි වීම මම හිතනවා පෙන්වන්න ඕන කරලා තියෙනවා. ඒක කඩමින් ඒක බිඳෙමින් ඉතින් ඒකට අවශ්‍ය කරන ආඛ්‍යානමය ආකෘතියක් තමයි මේ චිත්‍රපටියෙන් අපි ඉදිරියට ගියේ. අපිට කියන්න පුළුවන් ඒක යම්කිසි විදිය මායා මායා යථාර්ථමය ආකෘතියක්. ඒකින්නවා මැජික් කාරේ එකම යථාර්ථයට වඩා වූ දෙයක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඒකින් අපි දන්නවා චිත්‍රපටිය අවසන් වෙන අපේ අවස්ථාව පවා වෙඩි උණ්ඩ වෙනුවට මල් එනවා. ඒකම අපේ සාමාන්‍ය අපේ දිනදා ජීවිතේ ඇති සිදුවීම් වෙනවා. ඒකම කඩු වගේ දේවල් ඒකම ඇඟ ඇතුළට ගිහින් නැවත කඩු එළියට එනවා. ඒ නිසා අපේ සාමාන්‍ය යථාර්ථ කාල අවකාශය තුල අවතින්නේ නැති සිදුවීම් රසක් යම්කිසි නාටකීය අන්තර්ගතයක් ඇතුළට අරගෙන යම්කිසි අරගෙන ඉන්ද්‍රජාලික මායාමය අවස්ථා රසක් මේ චිත්‍රපටියෙන් අරගෙන එනවා. මං හිතන්නේ මේක තමයි මේ චිත්‍රපටියේ තියෙන මගේ උපක්‍රමය. කියන්නේ ඒක නැති වුණා නම් ඒ කියන්නේ අපිට මේක අම්මුවේ අර කියන මායාත්මක ඉන්ද්‍රජාලමය සිනමා අතදා බැලීම මේ චිත්‍රපටිය තුල නොතිබුණා නම් ඒ වෙනුවට හුදු යථාර්ථමය අර්බුදයක් විදියට විතර මේ තියෙන සමාජ පන්තීන් ශ්‍රේණීන් වල අර්බුදය අපිට පෙන්වුවා නම් මං හිතනවා අපිට ඒකේ ඇත්තටම කියන්න හදන මේ අන්තර්දැක්ම අප වෙතට ප්‍රවේශ නොවෙන්න තිබුණා. ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපටියේ ඉන්ද්‍රජාලයන් විදියට පේන අවස්ථා මේ මායාත්මක අවස්ථා තමයි ඇත්තටම චිත්‍රපටි යථාර්ථය.
හොඳයි විදර්ශන, මම ඊළඟට තවත් සුශේෂී පරාසයකට ඔබේ අවධානය යොමු කරන්න කැමති මේ චිත්‍රපටයේ. දැන් මේ චිත්‍රපටයේ පුරා මේ සංකේත භාවිතයක් දිවෙනවා. අපිට ඒක පැහැදිලිව පේනවා අනිකුත් සිංහල චිත්‍රපටිත් එක්ක සංසන්දනය කළ බලද්දි. මේක මේ බොහොම කලාතුරකින් තමයි සිංහල චිත්‍රපටයක දක්නට ලැබෙන්නේ. දැන් මේ ප්‍රකාශන මාධ්‍ය මේ ඉන්දික ෆර්ඩිනෑන්ඩු කියන අධ්‍යක්ෂවරයා කෙතරම් දුරට මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට මගපාදගෙන තිබෙනවද කියලා අපි උදාහරණත් තරම් විස්තර කළොත් එහෙම.
ඔව් මතුරු, මම හිතන්නේ මේ අපිට මම හිතන්නේ දීර්ඝව කතා කරන්න අපහසු නැති දැන් කෙටියෙන් මතක් කළොත් දැන් මේක ඉන්නවා මම හිතන්නේ මැජික් කාර් එක මේ රාත්‍රී බස් එකට නගිනවා අනුරාධපුරයට යන බස් එකට. ඉතින් අපි දන්නවා මෙහෙම මැජික් කාර් එක බස් වලට නැගලා මේ මුළු දවසම මුළු රාත්‍රිය වෙනකම්ම කරන්නේ සෙල්ලම ඇතුලේ උන් ඉන්නවද කියන එක ඇත්තටම යථාර්ථය තුල වෙන්න බැරි දෙයක්. ඒකම අපි දකිනවා මේ මැජික් කාර් එක ගතේ ඉන්නේ එක්තරා විදියක අර අපි කියන්නේ මේ මේ වලි කුකුලෙක් ඉන්න රූපක. එතකොට මේ වලි කුකුලෙක් විදියක අපේ ජාතියේ පක්ෂියා කියලා හඳුන්වන ඊනියා සංකේතය. ඉතින් අනිත් පැත්තෙන් බස් එක එක වෙලාවක පූසෙක් වගේ මොකක් හරි යමක් අද්භූත යමක් බස් එකේ රෝදා තුළට ගමන් කරනවා. එතකොට කැමරාවත් ඒකත් එක්ක ගමන් කරනවා. එතනින් පස්සේ අපි අතුල් වෙන්නේ ඒ කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කියන නියන් සතෙකුගේ නැත්නම් අපි ගත්තොත් පූසෙක්ගේ වගේ තියෙන ඒ ඒ කඩා වැදීම් ඔක්කොම යම් අපලයක් අර්බුදයක් ගේන කියන ජන විශ්වාස තියෙනවා. මම හිතනවා මේ සියල්ල පිළිබඳ යම් අදහසක් ඇතුලේ තමයි මේ චිත්‍රපටිය පෙළ ගැසෙන්නේ. ඒ කියන්නේ අපිට යම් මැජික් එකක් ඕන වෙනවා මේ තියෙන අර්බුදය කියන්නේ. එතකොට මේ සංකේත පාවිච්චි වෙන්නේ ඒ අර්ථයෙන්. අනිත් පැත්තෙන් මම හිතනවා හෝගාන අපගුණ චිත්‍රපටියේ තිබුණු බස් එකේ ගමන සා එකට ආපු ළමයි. ඒ ළමයි දැක්ක අර එළිය ලෝකේ දැක්ක අපි ගත්තොත් මේ මේ ඒ කියන්නේ ඒගොල්ලෝ එන හෝගාන අපගුණේ ඉන්න සාමාන්‍ය මුහුද බලන්න නම් ඒ මානසිකත්වයේ රූපකයක් බයිතන චිත්‍රපටිය එක පැත්තක පෙන්නවා. මම හිතන්නේ යකඩයක ආගේ සංකේතය වගේ එකකින්. එතකොට මේ හැම එකක්ම මේ මේ චිත්‍රපටිය දෙන සංකේත ගොඩක් එකකට එකක් මම හිතන අන්තර් සම්බන්ධිතයි කියලා. අන්තර් සම්බන්ධිත යම් සවිඥානික අදහසක් ඇති කරන්න තමයි චිත්‍රපටිය ඇතුලේ අදාළ කරගෙන තියෙන්නේ. මම හිතන්නේ චිත්‍රපටිය අවසානයේ වෙන මම එතන ඉවර කරන්න චිත්‍රපටිය අවසානයේ දැන් මම හිතන ඉතාම වැදගත්ම සංකේතය තමයි අර විශේෂම බුලට් එක. ඒ කියන්නේ මේ මිලිටරි කරණයේ වෙච්ච යුදමය තාම ඛේදවාචකයක් තියෙන සමාජ මොහොතක බුලට් එක නැත්නම් පතරමක් කොහොමද මලක් වෙන්නේ? හරි. එතකොට මේ මලසයන රෝස මල සහ පතරම අතර අත කරන සම්බන්ධය මං හිතන්නේ ඉතාම සංනිදර්ශනාත්මකයි. ඒ කියන්නේ මේ දෙක විසින් තමයි යම්කිසි සමාන්තර නැත්නම් එකිනෙකට පැරලල් යන තුන්වෙනි අර්ථයක් ඇති කරන්නේ. මොකද චිත්‍රපටයේ අවසානයේ හමුදා නිලධාරීන් වෙඩි තියනකොට උඩට තරුවා මේ සංගීත භාණ්ඩයත් අරගෙන ඈත මේක තුල ඉන්නේ මියගිය දරුවෙක් ඒකත් අරගෙන යන ගමන තුනේ රෙඩියුන්ඩ විදියට එන්නේ මල්. එතකොට මේ මල් වැටීම අපිට කුමක්ද සංකේතවත් කරන්නේ? එක පැත්තක අපි දන්නවා මේ යුදමය මේක තුල ඒ කියන්නේ ඝාතන සිදු වුණා. ඒකට දරුවන් පවා ඝාතනය වුණා. එතකොට එවැනි දෙයක් අපිට කොහොමද එක පැත්තක ඒක පෙන්වන්න පුළුවන්ද? මම හිතනවා ඒ නිසා මේක මල් ඒ කියන්නේ උණ්ඩ වලින් මල් මතු වීම එක්තරා උත්ප්‍රාසයකුත් වෙනවා. එක්තරා වේදනාවක් සංවේගයක් උත්ප්‍රාසජනක විදියට මතු කිරීමේ අවස්ථාවකුත් වෙනවා. මම හිතනවා ඊට එහාට ගිය ආදරය මනුෂ්‍යත්වයේ පිළිබඳ යම්කිසි වටිනාකම් ප්‍රමාණයකුත් මේ සංකේත වලින් ඉදිරිපත් කරනවා. ඒකම අපි දකිනවා මේ අර චිත්‍රපටයක අවස්ථාවක බස් එක ඇවිල්ලා බස් එකේ අවසාන නැවතුම් පොලේදී ඒ සියල්ල හදලා තියෙනවා. මේ ක්‍රීඩා පිටියක් තියෙනවා අනුරාධපුරයේ අරහා එන හිටනියකේ ඔක්කොම ලයිට් දාලා. ඇත්තටම මෙහෙම එකක් වෙන්න බෑ. එතකොට අර ඛේදවාචකේ ඔක්කොම වෙන්නේ අර හියගිය පුංචි දරුවගේ ශරීරය හංගන තැන ඒක හමුදාබටියන්ට හෙලිදරව් වීම ඒකම අර අර ක්‍රීඩාවෙන් උන්මාද වෙච්ච තරුණයා හතර අතේ මේ අවසාන ජයග්‍රහණය මේ සමරන සංකේතය මේ සියල්ල වෙන්නේ අර එලිමහන් ක්‍රීඩා පිටියක් යම් රූපිකවන් යම් ෆැන්ටසයිස් කරලා. එතකොට මම හිතලා මේ සියල්ම සංකේත චිත්‍රපටිය තුළ සංකේත රාශියක් තියෙනවා වගේ මම කිව්වා වගේ මේ සියල්ල එක්තරා ඒකාබද්ධතාවයක් සහ යම් කිසි විදිහේ නිශ්චිත තේමාත්මක දේශපාලන අදහසක් අපිට සංනිවේදනය කරන්න තමයි කොට නැගලා තියෙන්නේ.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලියකෙන් එන නොදුරු සිනමා විශේෂාංගය සමගයි. අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. අපි අද දවසේදී අවධානය යොමු කරලා තිබෙන්නේ ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ දෙවන චිත්‍රපටය වන වෙඩින වදින ළමයි සිංහල චිත්‍රපටය සම්බන්ධයෙන්. දැන් මේ චිත්‍රපටයේ විදර්ශන ප්‍රධානතම පසුතලය වෙන්නේ මේ රාත්‍රී මේ ගමන් කරන මේ බස් රථය. සාමාන්‍යයෙන් අපි දන්නවා දීර්ඝ කාලයක් මේ චිත්‍රපටයක එකම පසුතලයක මේ චරිත අරන් ගන්න නැත්නම් මේ කතාව එක දිගට අරන් ගන්න විශාල අභියෝගයක් වෙනවා. දැන් මේ අභියෝගය මේ ඉන්දික මෙහිදී ජයගෙන තියෙන්නේ මොන ආකාරයෙන්ද?
ඔව් මන්දර, මම ඉතින් මම පොඩි ඉන්දික පුද්ගලිකව හමුවෙච්ච වෙලාවකත් මාත් එක්ක කතා කරලා තියෙනවා මේ අත්දැකීම. ඒක මම හිතන්නේ විශාල මේ විශාල වෙහෙසක් දරලා කරපු හටියුත්තක්. මම හිතනවා බස් එකක් තුල ඉතාම සීමිත අවකාශයක් ඇතුළත කියලා අපි ගත්තොත් කැමරාවේ චලනයන් ඒ විදිහට පවත්වා ගන්නවා කියන එක මම ඉතාම දැක්ක දුර්ලභ අවස්ථාවක් මේ චිත්‍රපටියේ. හරි අසීරු වැඩක්. ඒක මම හිතනවා ඉතාම තාම හොඳින් කරලා තියෙනවා කියලා. ඒ පැත්තේ කියන්නේ මේ තියෙන හටු සීමාව ඇතුලේ, ඒ කියන්නේ බස් එකක් කියන්න හරිම ඕලාරික, ඒ කියන අපිට එහෙම විශාල හැඟීමක් ඇති කරන අවකාශයක් නෙවෙයිනේ. හැබැයි අවකාශයේ තියෙන අඳුරත් ඒ අන්ධකාර ගතියත් පවත්වා ගනිමින් ඒ තියෙන ඒ චිත්‍රපටියට අදාළ මේ චරිතවල තියෙන අන්ධකාරයත් පවත්වා ගනිමින් ඒකම යම්කිසි ආලෝකයක්, මම කියන්නේ ආලෝකකරණයත් ඒ තුළ කාර්යභාරයක් කරලා තියෙනවා. ඒ සියල්ලත් එක්ක ඉතාම අසීරු කටයුත්තක් ඇතුලේ මේ අවකාශය වඩා අර්ථවත් කරන්න මේ බස් එක හමත් වෙලා තියෙනවා. අනිත් එක මේක මම හිතා රූපගත කිරීම අවස්ථාවල පවා විශාල වෙහෙසක් දරලා තියෙන උදේ මුළු දවසම මේ බස් එක තුළ ගමන් කරමින් ඒකට රංගනෙන් දායක වෙන සියලු දෙනාගේ ඒ ශක්තිය උරා ගැනීම නිසා ඔවුන්ගේ කැපවීමත් එක්ක මම හිතනවා දීර්ඝ මහන්සියක් දරලා තියෙනවා. ඒකට චිත්‍රපටියක් කියලා කියන්නේ යම්කිසි ආකාරයකට චිත්‍රපටිය කරන මොහොතේ ලබන වින්දනයක් සිනමා වෙනවා. ඒ කියන්නේ මන්දල සිනමා නිර්මාණකරුවන් සහ සිනමාවේ රංගන වේදිකේ ඇත්තටම සතුට තියෙන්නේ බොහෝ විට චිත්‍රපටිය කරන ඒ අත්දැකීමේ ඒ අසීරුතා ඒ සතුට ඔක්කොමත් එක්ක. ඉතින් මම හිතනවා ඒ අත්දැකීමත් දීලා තියෙනවා වගේ එකක්.
හොඳයි, අපි කතා බහ කරමින් පසු ඒ අද දවසේ නුදුරු සිනමා විශේෂාංගයෙන් වෙඩිනව දින ළමයි සිංහල චිත්‍රපටය සම්බන්ධයෙන් අපි සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නුදුරු සිනමාව විශේෂාංගයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.